You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි එහෙමනම් දැන් ආරම්භ කරමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය කෙසේද කියලා. සුපුරුදු පරිදි සතියේ ශ්‍රී ලංකීය දේශපාලනික පුවත් විමසුම සඳහා දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම් ඉසිරිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි දේශපාලන කතාන්තරවලට ප්‍රවිෂ්ඨ වන්නට කලින් මේ වෙනකොට ශ්‍රී ලංකාවට උද්ගත වෙලා තියෙන අයහපත් කාලගුණික තත්ත්වයේ ප්‍රතිඵල පිළිබඳව කතා බහ කරමු. මුලින්ම මනෝජ්, අපි සතිය පුරාම අපේ දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා අලුත් තොරතුරු අරගෙන ආවා. දැන් සතියන්තයෙන් පස්සේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද මේ අයහපත් කාලගුණය සම්බන්ධයෙන්?
මේ කාලගුණයේ අයහපත් බව දැනෙන්න පටන් ගත්තේ පසුගිය සතිය. දැන් සතියකට වැඩි කාලයක් අඛණ්ඩව ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැසි ඇදහැලීම හේතු කොටගෙන ගංවතුර තත්ත්වයක් ඇති වෙන තියෙනවා. විශේෂයෙන් නිරිතදිග මෝසම ස්ථාපිත වීම නිසා මේ දිනවල යම් වැස්සේ අඩුවීමක් අපේක්ෂා කරත් සබරගමුව, මධ්‍යම බස්නාහිර ඒ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ඉක්ම වූ වැසි අපේක්ෂා කරනවා කියලා සඳහන් වෙනවා. අපි පසුගිය සතියේ මේ වැඩසටහනෙන් සාකච්ඡා කරනකොට සබරගමුව වැනි පළාත්වලට මිලිමීටර 150ක පමණ වැසි බලාපොරොත්තු වුණා. නමුත් ඒ දැන් මිලිමීටර 50 දක්වා වැසි අපේක්ෂාව අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් දකුණේ සිට බස්නාහිර දක්වා මුහුදු ප්‍රදේශ වැසි සහ සුළං අධික කලාප ලෙස හඳුනාගෙන තියෙනවා. සුළඟ වේගය 5 කිලෝමීටර 60ක් 70ක් පමණ වේවි කියලා තමයි කාලගුණ අනාවැකි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ වන විට පුද්ගල මරණ 23ක් වාර්තා වෙලා තියෙනවා. දෙදිනක් අතුරුදන් වෙලා තියෙනවා. ගංවතුරෙන් 150,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වෙලා තියෙනවා. දිස්ත්‍රික්ක 20කට බලපෑපු මේ ගංවතුර තත්ත්වය නිසා විශේෂයෙන් කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. නායාම පිළිබඳව ඒ රතු නිවේදන තවදුරටත් වලංගු බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂයෙන් කඳු සහිත ප්‍රදේශ නායාමයේ අවදානමකට ලක්වීම පිළිබඳව තමයි මේ රතු නිවේදන සඳහන් වෙන්නේ. ජල ගැලීම් තත්ත්වයක් ක්‍රමයෙන් පහව යමින් තිබෙනවා. කළුගඟ තමයි විශේෂයෙන්ම මෙවර මුල්ම කාලයේ සිට ගංවතුර මට්ටමට බලපෑවේ. මිල්ලකන්ද සහ පුටුපවුල කියන ප්‍රදේශවලින් කළුගඟ තවමත් ගංවතුර මට්ටමේ පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් එල්ල වෙලා තින්නේ අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා. විශේෂයෙන් දූනමලේ කියන ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඒ වගේම ජායල පිටාර ගැලීම නිසා ජායලාවට පහත් බිම් ජලයෙන් යට වෙලා තියෙනවා. ඒත් එක්කම අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ ගණේ මුල්ල ප්‍රධාන මාර්ගයත් ජලයෙන් යට වෙලා තියෙනවා. මං කල්ලොත් සඳහන් කළා වගේ ගම්පහට වැඩි ගංවතුර තත්ත්වයක් බලපාපු නිසා ගම්පහ කලාපයේ සියලු පාසල් අද ඉඳලා වසා දමන්න තීරණය කරලා තියෙනවා ගම්පහ අධ්‍යාපන බලධාරීන්. පුත්තලම දිස්ත්‍රික්කයේත් එහෙමයි. ප්‍රාදේශීය ලේකම් කොටස් 16න් 15කටම ගංවතුරෙන් බලපෑම් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන් දෙදරුවේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කරලා තියෙනවා. රාජාංගන ජලාශයේ වාන් දොරටු 2 බැගින් විවෘත කරලා තියෙනවා. ඒත් එක්කම මුන්දලම ප්‍රදේශයේ වැවුත් වාන් දමන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අනුව බලන විට විශේෂයෙන් බස්නාහිර පළාත පුත්තලම දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව තමයි මේ ගංවතුර තත්ත්වය දැනට බලපාන්නේ. විශේෂයෙන් පොලිස් නිලධාරියෙකු පුද්ගලින් බේරා ගැනීමට යාමේදී අතුරුදන් වෙලා තිබුණා. ඔහුගේ මලසිරුරත් ඊයේ දවසවල විට හමු වුණා. පොලිස් සැරයෙන් නිලය දක්වා ඔහු උසස් කරලා තියෙනවා. ගංවතුරෙන් ආපදාවට පත් වූ පිරිස් බේරා ගන්න යාමේදී මේ සිදුවුණු මරණය හේතු කොටගෙන ඒ අනුව තමයි මේ වන විට ගංවතුර සහ වැසි තත්ත්වයේ බලපෑම සඳහන් කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම රජය පැත්තෙන් නිවාස අහිමි වූවන්ට නිවාස තනා දෙන්න, හානි සිදු වූවන්ගේ හානි පූර්ණය කරන්න, පුද්ගල මරණ සඳහා වන්දි ගෙවන්න සූදානමින්න වගේම ආපදාවට ලක්වුණු ජනතාව වෙනුවෙන් යම් සහන සලසන්න රජය පැලියත් වෙලා තියෙනවා. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය වෙනදට වඩා මේවර ටිකක් සක්‍රියව සිදු වුණු බවට යම් පැසසුමකුත් තියෙන බව අපි ඒ අතර මතක් කරන්න අවශ්‍ය දිලුක්ෂි.
හොඳයි, දැන් අපි එහෙමනම් දේශපාලන අලුත්ම ප්‍රවෘත්ති වෙත යොමු වෙමු. විශේෂිත සංදිස්ථානයක් බවට පත් වුණා පසුගිය සතියේදී විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු ඒ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කතානායකවරයාට බාර දීම. කාලයක් තිස්සේ මේ සම්බන්ධව විවිධ මතිමතාන්තර සමාජය තුළින් එවැගේම දේශපාලන ක්ෂේත්‍රය තුළින් පැන නැගෙමින් පැවතුණා. එහි නිමාව අපි දුටුවා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කතානායකවරයාට බාර දීමත් සමග. හැබැයි කතාව මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවදුරටත් සංශෝධන එක්කල හැකි බවටත් ඒ වගේම මේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථාව පිළිබඳව ජනතාවගේ මතය සහ දේශපාලනික මතයත් ඉදිරියේදී අපිට ඇහෙන්නට නියමිතයි. මෙතනදී මා විශේෂයෙන් දැනගන්නට කැමති මනෝජ්, මේ ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ගෙනාපු මේ විධායක ජනාධිපති ක්‍රමයට යෝජනා කරලා තියෙන සංශෝධන මොනවද කියලා?
විශේෂයෙන්ම 1994 ඉඳලා අපේ රටේ කත්තුඩු සහ තරගකර සිළු අපේක්ෂකයන්ගේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණය. වර්තමාන ජනාධිපතිවරයාත් බලයට පත් වුණේ ඒ කාරණය මතම පදනම්ව. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ එදා මෙදා තුර අපේ රටේ සියලු මහමැතිවරණවලින් ජනාධිපතිවරණවලින් ජනතාව බලය දීලා තියෙනවා සියලු දේශපාලන පක්ෂවලට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. නමුත් බලයට පත් වුණාට පස්සේ කිසිදු ජනාධිපතිවරයෙක් මේ ධුරය අත්හරින බවක් හෝ බරතල කපාදු කරන බවක් පෙනෙන්නේ නැහැ කියලා චෝදනාව තමයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ. විශේෂයෙන් 19 වන සංශෝධනය හරහා යම් බලතල අඩු කිරීමක් සිද්ධ කරා වර්තමාන විධායක ජනාධිපති ධුරය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ 20 වන යෝජනා 20 වන ආණ්ඩුක්‍රම වර්ෂා සංශෝධනයේ විදිහට මේ විධායක ජනාධිපති ධුරයේ තිබෙන බලතල යම් ආකාරයකින් සීමා කිරීමක් තමයි යෝජනා කරන්නේ 2020 වසරේ ඉඳලා ක්‍රියාත්මක වන පරිදි. එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයා ඒ දුර කාලේ නිමා වුණාට පස්සේ ක්‍රියාත්මක වන පරිදි තමයි මේ යෝජනා ක්‍රියාත්මක කරන්න උන් 20 වන සංශෝධනය හරහා යෝජනා කරන්නේ. 20 වන සංශෝධනයෙන් ඉදිරිපත් කරන සංශෝධන යෝජනා පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂයෙන් වර්තමාන ව්‍යවස්ථාවේ සඳහන් වන ජනාධිපතිවරයා, ආණ්ඩුවේ ප්‍රධානියා, සේනාධි නායකයා, රාජ්‍ය නායකයා කියන වගන්තීන් ආණ්ඩුවේ ප්‍රධානියා කියන කොටස ඉවත් කරලා තියෙනවා. ඒත් එක්කම කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ බලය පවරන්න යෝජනා කරලා තියෙනවා. මීට කලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුණේ, ඒක කැබිනට් මණ්ඩලයටත් ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කරගනු ලබන පුද්ගලෙක්. ඔහු ජනාධිපතිවරණයකින් තෝරාපත් කරගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ දුර කාලය අවුරුදු 5 කියලා අලුත් යෝජනාව සඳහන් වෙනවා. ඒත් එක්කම අලුත් පාර්ලිමේන්තුව රැස් වෙලා මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් ජනාධිපතිවරයා පත් කරගත යුතුයි කියන යෝජනාව තියෙනවා. ඒත් එක්කම ජනාධිපතිවරයා අදාළ දුරය දරන කාලයේදී කිසියම් පක්ෂයක දුරයක් හෝ සමාජිකත්වයෙන් නොදැරිය යුතුයි කියලා සඳහන් වෙනවා. වර්තමාන ජනාධිපතිවරයා අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ සභාපතිවරයා නායකයා. නමුත් 2020 පස්සේ මේ ජනාධිපතිවරයාගේ දුර කාලයෙන් පස්සේ මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ පත් වෙන ජනාධිපතිවරයා එසේ පක්ෂයක දුරයක් නොදැරිය යුතුයි කියන යෝජනාව මේ ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ සඳහන් වෙනවා. ඒත් එක්කම ජනාධිපති සමාව සංශෝධනය කරලා තියෙනවා. කිසියම් වරදකරුවෙකුට සමාව දෙන්න ජනාධිපතිවරයා තීරණය කරොතින් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි කියන යෝජනාවක් තියෙනවා. ඒත් එක්කම විදේශ දූත පිරිස්පත් කිරීමේදී තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් වැනි විදේශ දූත පිරිස්පත් කිරීමේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ උපදෙස් ලබා ගත යුතුයි කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් යම් යෝජනා කිහිපයක් තියෙනවා. අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා නම් කරාට පස්සේ ඒ පක්ෂය 50%කට වැඩි බලයක් ලබා ගත්තොත් ඔහු අගමැති ධුරයට පත් වෙනවා. ඒත් එක්කම අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් විශ්වාසය තහවුරු කරගත යුතුයි කියලා අග්‍රාමාත්‍යවරයාටත් අදාළ වන යෝජනා කීටක් සහිතවයි 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එය දැන් කතානායකවරයාට බාර දීලා තියෙනවා ඉන් ඉදිරි කටයුතු සකස් කිරීමේ කාර්ය වෙනුවෙන්.
දැන් මේ 20 වෙනි සංශෝධනය කෙටුම්පත් කරලා බාර දෙන්නට කලින් ඉඳන්ම මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව යම් යම් මතිමතාන්තර තිබුණා දේශපාලන පක්ෂ වශයෙන්. දැන් මේක බාර දුන්නට පස්සේ මේ සම්බන්ධව ප්‍රධාන දේශපාලන පක්ෂ මොන වගේ මතයකද ඉන්නේ ශ්‍රී ලංකාවේ?
එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ධුරය ඇති කරපු පක්ෂය. මේ වන විට අපි දන්නවා මේ ජනාධිපතිවරයා පත් කිරීමේදී දැඩි ස්ථාවරයක හිටියා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන තැන. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඒ ස්ථාවරයේම ඉන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම මේ විසුවන සංශෝධනයේ අඩුපාඩු තියෙනවා, ඒ අඩුපාඩු මොනවද කියලා ජනතාවට පැහැදිලි කර දීමේ සූදානම තියෙනවා කියලා අපට වාර්තා වෙනවා. කොහොමනත් හිටපු ජනාධිපතිතුමත් මේ කණ්ඩායම නියෝජනය කරන්නේ, එතුමගින් මේ පිළිබඳව විමසපු වෙලාවේ එතුමත් කිව්වේ එතුමා කැමති විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න, නමුත් ඒ කවද්ද විපක්ෂය නියෝජනය කරන පක්ෂවල මතය විමසන්න අවශ්‍යයි කියලා ඔහු සඳහන් කළා. ඒ අනුව ඒ කවද්ද විපක්ෂය නියෝජනය කරන පක්ෂ මේ වන විට මෙහි අඩුපාඩු පෙන්වා දෙන්නේ යම් සූදානමක ඉන්නවා. එකවරම ඔවුන් එකක නැති හැඩක් තමයි බැලු බැල්මට පේන්න තියෙන්නේ. විශේෂයෙන් ආණ්ඩුවේ නිවත් වුණු 16 දෙනාගේ කණ්ඩායමිනුත් මේ පිළිබඳව මාධ්‍ය විමසීමක් කළා. ඔවුන්ගේ ස්ථාවරය මොකක්ද කියන කාරණය එහිදී ඔවුන් කිව්වේ මේ පිළිබඳව තවදුරටත් විමසලා බලලා කියවලා බලලා යම් තීරණයක් ලබා දිය යුතුයි කියලා. ඉතින් එවැනි ස්ථාවරයක තමයි මේ දේශපාලන පක්ෂ මේ වන විට ඉන්නේ.
හොඳයි, විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු අදහස් කිහිපයකුත් මම මෙහෙට එකතු කරගන්න. එක්සත් ජනතා නිදහස් සඳහානේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පත්‍රන අදහසක් යොමු කරලා තිබුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නැවත වතාවක් පක්ෂ නායකත්වයක් යටතේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ නිසා ඔහු ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආපු යෝජනාවක් තමයි මේ 20 වෙනි සංශෝධනය කියලා.
රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ ජනතා ඡන්දයෙන් මේ රටේ ජනාධිපති ධුරයට පත් වෙන්නට නොහැකි බව බොහොම පැහැදිලිව පෙනෙන තියෙන වකවානු අගමැතිවරයාව ඒ අපහසුයෙන් බේරගන්නට ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට දක්වන ව්‍යංග සහයෝගයක් හැටියට මේ කරුණ ඉදිරිපත් වෙනවා.
හැබැයි ජේවිපි නායක අනුර කුමාර දිසානායක මහතා කියනවා ඒක එහෙම නැහැ කියලා.
20 වෙනි සංසද රනිල්ට බලය දීම සඳහා දරන ප්‍රයත්නයක් මේ ජනතා විමුක්ති පෙරමුණ. එහෙම තර්කිකුත් කියන මේ සම්පූර්ණ වැරදි. 2020 ජනවාරි මාසේ 9 වෙනිදාගින් පස්සේ තමයි මේ 20 වෙනි සංශෝධනයට යටත් ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍ය රිබ්බීවින් අපි එකක් පිළිගන්නේ. 2020 ජනවාරි මාසේ 9 වෙනිදාගින් පස්සේ අගමැතිවරයාට අතිරේක බලයන් ලැබෙනවා. ඒක හරි. එකක් කියන්න, ජනතා විමුක්ති පෙරමුණේ මේ 20 වෙනි සංශෝධනය ගේන්නේ කාරක සභා අවස්ථාවේ දානේවා පිළිගන්නවාද නැද්ද කියලා අයිතිය තියෙන දාන කෙනා අතේ. එවැන්නේ කිසි යෝජනාවක් කාරක සභා අවස්ථාවේදී ගෙනෙන්නේ නැති බව අපි සාතික කරනවා.
එතකොට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය සඳහනක් කරා දැන් 19 වෙනි සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයාගේ තටු බොහෝ දුරට කපා අවසන් තවත් මේකේ කරන්න දෙයක් නැහැ. ඇයි මේ වගේ අදහසක් JVP එක ගෙනාවේ කියලා.
විධායක ජනාධිපති ධුරයේ මීට වඩා තටු කපන්න පුළුවන් කමක් නැහැ. මේක උසාවියේ පවා තීන්දු කළා තියෙනවා. මීට වඩා එහාට යන්න බැහැයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශප්‍රේමී පක්ෂයක් මේ තියෙන විධායක ජනාධිපති ධුරය අයින් කරලා ඒකේ බලතල කාටද දෙන්න යන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ.
එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස මොකක් වගේ වෙයිද? මහලේකම්වරයා අමාත්‍ය දුමින් දිසානායක මහතා කියන සාකච්ඡා කරලයි උත්තරයක් කියන්නේ කියලා.
20 වෙනි සංශෝධනයේ සම්බන්ධව පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද කියන එක අපට අවසාන වශයෙන් කියන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඔව්, එතකොට එක්සත් ජාතික පක්ෂය පැත්තෙනුත් අදහස් විමසමු. දැන් එක්සත් ජාතික පක්ෂය තමයි මේක ගේන්නේ හිටියේ. නමුත් JVP එක තමයි මේක ගෙනාවේ. හැබැයි මේකේ තියෙන යම් යම් කාරණා පිළිබඳව මීට වඩා අවබෝධයකින් යුක්තව වැඩ කරන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි කියනවා.
මේක අපි කියපු දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ මේක ගේනා පිළිබඳව අපි ඇත්තටම කනගාටු. මේක අපි ගේන්න ඕනේ දෙයක්. සමම කියනවා මේක ගේන්න, හැබැයි ගෙනල්ලා නිර්මාණය වෙන්නේ ඊට වඩා භයානක දෙයක් නම් ඒක රට උසන්නේ නැහැ. නිර්මාණය විය යුත්තේ දේශපාලන පක්ෂවල කිසිම නායකයෙක් ආරක්ෂා නොවන රටේ ජනතාව ආරක්ෂා කරන වැදගත් වූ සංශෝධනයක්.
එතකොට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අඛිල විරාජකාරී වසම් අමාත්‍යවරයා කියන්නේ තාම මේකට කැමැති වෙනවද නැද්ද කියලා එක්සත් ජාතික පක්ෂය හරියට තීරණයක් කළා නේ, සාකච්ඡා කළා තීරණය කරනවායි කියලා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අපි රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණය කරනු ලබනවා. ඒ සම්බන්ධයෙන් සංශෝධන අවශ්‍ය නම්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ විදිහට තව වෙනස් කිරීම කරන්න තියෙනවා නම්, දේවල් ඇතුළත් කරන්න තියෙනවා නම්, ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තීරණය ගන්නවා. ඊට පසුව තමයි එක්සත් ජාතික පක්ෂයේ මතය තීරණය අපි ඉදිරිපත් කරනු ලබන්නේ.
දැන් 2020න් පස්සේ පත්වීමට නියමිත විධායක ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඒ ආකාරයෙන් 20 වෙනි සංශෝධනය යටතේ සංශෝධන අරගෙන එන අතරතුරේදී තවදුරටත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව විවිධ මත අපිට හෙනවා ශ්‍රී ලාංකීය දේශපාලනය තුළින්. මේ අතරිනුත් ප්‍රමුඛ චරිත කිහිපයක් පිළිබඳව අපි මීට කලිනුත් කතා බහ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා සහ චමල් රාජපක්ෂ මහතා පිළිබඳව යම් යම් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවායි කියලා. මේ අතරිනුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශේෂිත කතාබහක් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතින ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ. තවත් පැත්තකින් අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරපු ආකාරය පිළිබඳව විවිධ මත දරන පුද්ගලයින් තවත් මතයක සිටිනවා. දැන් මේ වගේ සියලු මතිමතාන්තර අපි එකතැනකට අරගෙන ආවොතින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව මොන වගේ මතයක් දේශපාලන ශාස්ත්‍රය තුළ තියෙනවද? සාමාන්‍ය ජන සමාජය තුළ තියෙනවද? ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ තියෙනවද? අපි මේ පාර්ශ්ව තුනුම් පිළිබඳව කතා බහ කරමු.
ඔව්, විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා කවුද කියන තැනදී නම් කිහිපයක් මේ වෙලාවේ යෝජනා වෙනවා. ප්‍රසිද්ධි එක නමක් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයේ තියෙන පුද්ගලයෙක් තමයි ඉදිරි ජනාධිපතිවරණ සරණට ඉදිරිපත් වෙන්නේ කියලා. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ එක කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සඳහා සුදුසුයි කියලා යෝජනා කරනවා. එතන ජාතික නිදහස් පෙරමුණ විමල් වීරවංශ මැතිතුමා ඇතුළු එවැනි කණ්ඩායමක් ඉන්නවා. තවත් කණ්ඩායමක් බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා මේකට සුදුසුයි කියලා යෝජනා කරනවා. ඔහුගේ සංවිධාන ශක්තිය පරිපාලනය මෙවැනි කාරණා මත පදනම් වෙලා ඔහු ඊට සුදුසුයි කියලා යෝජනා කරනවා. යම් ආකාරයක සුළු ජන කොටස් වල හෝ වෙනත් කණ්ඩායමක ප්‍රතිවිරෝධයක් මැඩලන්න පුළුවන් අපේක්ෂකයෙකු විදිහට චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයාත් මේ සඳහා සුදුසුයි කියලා යෝජනාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ අතර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ටිකක් ඉහළින් තියෙනවා. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී මාධ්‍යවේදීකු විදිහට මාත් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේට යම් උත්තරයක් ඍජුව ලබා දුන්නා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ. ඔහු කිව්වේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එවැනි යෝජනාවක් ගෙනාවොත් ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණාට ඔහු කැමතියි කියලා කිව්වොත් තමන් ඒ අපේක්ෂකත්වය බාර ගන්න සූදානම් කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා. මං ඒ දෙවුන්ගේ විමසා සිටියේ දැනට නම් කිහිපයක් ඔවුන්ගේ පවුල ඇතුළේ මේ යෝජනා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ බෙදීමක්ද කියන කාරණේ එහෙදී ඔහු කිව්වේ රාජපක්ෂ පවුල තරම් අපේ පවුල තරම් සහෝදරයන් විදිහට ශක්තිමත් තවත් පවුලක් නැහැ. ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ. පවුලේ අනිත් සහෝදරයන්ගේ ආශිර්වාදය තමන්ට ලැබෙයි කියන විශ්වාසය ඔහුට තිබුණා. නමුත් ව්‍යවස්ථානුකූලව ඒ ඉඩ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හම්බ වෙයිද කියන යම් කතිකාවක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා. අපි කවුරුත් දන්න විදිහට ඔහුත් ප්‍රසිද්ධ මාධ්‍යකයේ වූ විදිහට ඔහු අමරිකානු පුරවැසි බ්‍රිත්ත පුරවැසි භාවයේ තියෙන කිසිදු පුද්ගලයෙක්ට පාර්ලිමේන්තු මැතිවරණයකටත් ඉල්ලන්න බෑ කියන යෝජනාවක් ව්‍යවස්ථාවේ සම්මත කරගෙන තියෙනවා. ඒ හින්දා ඔහු අමරිකානු පුරවැසි භාවයේ තියාගෙන තවදුරටත් ඒ සඳහා තරග කරන්න බෑ. ඒ හින්දා මේ වන විට ඔහු අමරිකානු පුරවැසි භාවය අහෝසි කරන්න අමරිකානු තානාපති කාර්යාලයට ලිපිගොළු බාර දීලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. නමුත් ඒ කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් වෙයිද? පුරවැසි භාවය අහෝසි කරන්න අමරිකාව ඉඩ දෙයිද කියන කතාබහකුත් ඒ අතර නිර්මාණය වෙලා තියෙනවා. යම් ආකාරයකින් පුරවැසි භාවය අහෝසි කිරීම අමරිකාව ප්‍රතික්ෂේප කළොත් ඔහු 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීමේ ගැටලු මතු වෙනවා. එතකොට සමහර විට හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහත්තයා යෝජනා කරයිද, චමල් රාජපක්ෂ මහත්තයා යෝජනා කරයිද, වෙනත් පුද්ගලෙක් යෝජනා කරයිද කියන ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේ ජනාධිපතිවරයෙක් පිළිබඳව අපි කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසවර සංශෝධනය හරහා ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කරලා ජනාධිපතිවරණ මැතිවරණයක් නොපැවැත්වෙන වටපිටාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන තැනකදී. හැබැයි තාමත් ඒ මැතිවරණය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු තියෙනවා, එක්සත් ජාතික පක්ෂයත් බලාපොරොත්තු තියෙනවා. නවින් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා පසුගිය බ්‍රහස්පතින්දු දිනේ වැඩබාර ගනිද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ 2020ට නෙමෙයි 2030 වෙනකන් වුණත් අපිට ඉදිරිපත් කරන්න පසුතල නායකයෝ පක්ෂය ඇතුළේ ඉන්නවා කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ සියලු දේශපාලන පක්ෂ 2020 ගැන ඉලක්කයක් තාමත් තියාගෙන ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙද්දි.
ඔව්, දැන් එතකොට අර ආණ්ඩුවට සම්බන්ධ වෙලා හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉවත් වුණු සමාජිකයන් 16 දෙනා පිළිබඳවත් මෙතනදී කතා බහ කිරීම අවශ්‍යයි. මොකද මේ ඔවුන් සම්බන්ධව යම් යම් කතා බහ මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතින ඔවුන්ගේ සහයෝගය, දේශපාලනික සහයෝගය කොයි පක්ෂයට ලැබෙවිද කියන කාරණාව සම්බන්ධයෙන් දැන් එතකොට මේ ඔවුන් මොන වගේ මතයකද ඉන්නේ මේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්? දැන් ඔවුන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ. එතකොට දැන්ට තියෙන වාතාවරණය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැහෙන කතාව තමයි මේ ජනාධිපතිවරයාම මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් වේවි බොහෝ දුරට මීළඟ ජනාධිපතිවරණයටත් කියලා. නමුත් දැන් මේ ඉවත් වුණු අයගේ මතයත් ඒකමද නැත්නම් මේ බැසිල් ගෝඨා පැත්තටද ඔවුන්ගේ ආකල්ප තියෙන්නේ? කොහොමද ඒ පිළිබඳව තියෙන තත්වය?
ඔවුන්ගේ ක්‍රියාකාරකම් පසුගිය 23 24 25 කියන දවස් තුනේම සිද්ධ වුණා. 23 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බ වුණා. 24 වෙනිදා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය කියලා කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. 25 වෙනිදා හෘද සාක්ෂියේ සම්මන්ත්‍රණය කියලා ඔවුන්ගේ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණයේ මාතර උයන්රත් ක්‍රීඩාංගණයේදී පැවැත්තුවා. ඔවුන් පැය 3ක පමණ සාකච්ඡාවක් තනිව මහින්ද රාජපක්ෂට විදනාදුතුමත් එක්ක සිද්ධ කළා. ඊට වෙනත් කවුරුත් සහභාගී කරවාගෙන තිබුණේ නැහැ. ඒ සාකච්ඡාව සඳහා මේ සීලු අවස්ථාවලදී විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායමට ශක්තියක් වෙමින් දේශපාලන වැඩ කටයුතු කරන්න ඔවුන් තීරණය කරා කියලා සඳහන් කළේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂක තෝරන තැනදී ඒ ආශිර්වාදය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයේ යටතේ නම් කරන පුද්ගලයෙකුට සහාය දෙන සූදානම් බව තමයි ඔවුන් සඳහන් කළේ. ඒ අනුව ඔවුනුත් ඒ ස්ථාවරයේ ඉන්නවා මේ වෙන විට.
ඔව්, ඒ පුද්ගලයා ගෝඨාභය වෙයිද බැසිල් වෙයිද කියන කතාව තමයි දැන් උණුසුම කතාව බවට පත් වෙමින් තියෙන්නේ. ඊට අමතරව චමල් හොඳයි කියලා කිව්වේ, චමල් රාජපක්ෂ හොඳයි කියලා කිව්වේ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක, ඒ වගේම මේ වෙනකොට ඒ කබද විපක්ෂයට සම්බන්ධ වෙලා සිටින වාසුදේව නානායක කරමහතා. ඔහු කියන්නේ චමල් රාජපක්ෂ ගැන තමන්ගේ මතය මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න මේ රාජපක්ෂවරුන්ම හින්දමත් නෙමෙයි කියලා.
ජනාධිපති ඡන්දය තියන්නම වුණොත් චමල් හොඳයි, චමල් මැදිස්ත්‍ර, චමල් රාජපක්ෂ මහතා ගැන මම කියන්නේ රාජපක්ෂ බෞලිය කෙනෙක් හැටියට සලකලා නෙවෙයි.
ඔතන ඒ අතරතුරේදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ මේ සමුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වෙලා සිටින ඇතැම් අමාත්‍යවරුත් මේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා අපි දුටුව. දැන් මේ අපි ඉදිරිපත් කරන අමාත්‍ය සරත් අමුණුගම් මහතා මේ ප්‍රකාශ කරපු අදහස් සම්බන්ධ වීඩියෝ පටය අපි මේ වෙනකොට SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවටත් ඇතුළත් කරලා තියෙන්නේ. SBS සිංහලීස් Facebook පිටුවට යන්න මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු අපිට දැනගන්න පුළුවන්. හඬපටින් කොටසක් ඔබ වෙනුවෙන් එකතු කරන්න කැමැති. දැන් ව්‍යාත්මග මේ දේශන මාලාව යටතේ මේ අවසාන වතාවට පසුගිය සතියේ පවත්වන දේශන මාලාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව විශේෂිත දේශනයක් කළා. මේ පිළිබඳව දේශපාලනික වශයෙන් විශේෂිත උනන්දුවක් අපි දකිනවා ශ්‍රී ලංකාව තුළ තියෙන. මේ දේශපාලනික කතාව යටතේ සිදු කරපු මේ ආර්ථික දැක්ම ඉතාමත්ම වැදගත්. ඇත්තට මේවා වර්තමාන ආණ්ඩුව සහ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවත් එක්ක සමපාත වෙන ලක්ෂණ තියෙනවා. ඒ ඉතින් අපි මේ ආකාරයෙන් මේ බෙදිලා ඉන්නේ අපි ඔක්කොටම තියෙන එකම දර්ශනය නේද කියලා අමාත්‍ය සරත් අමුණුගම් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රශංසාවට ලක් කරමින් මේ ආකාරයෙන් අදහස් යොමු කළා තිබුණා.
මගේ පුද්ගලික මතය නම් මෙදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වියත් මග කියලා දුන්න දේශනය ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් දේශනයක්. එතුමා සම්පූර්ණයෙන්ම අලුත් ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕට්ටුවේ ආර්ථික දර්ශනය කවුරුත් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්ථික දර්ශනය මොකද්ද කවුරුත් කියලා නැහැ. එතුමා කිව්වා මේ මහා මාර්ග හදලා වැඩක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉස්සරහින් තියාගෙන කිව්වේ. එක්සත් ජාතික පක්ෂය කියන අපේ මතයත් ඒකයි කියේ. එතකොට එක්සත් ජාතික පක්ෂයයි ගෝඨාභය මහත්තයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අපේ කට්ටියයි එකම ආර්ථික මතයක ඉන්නවා නම් මොකද්ද මේ ගැටුම?
දැන් එතකොට මනෝජ් ඔය මේ ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වේවි කියන කාරණාව සම්බන්ධයෙන් මතුවන විවිධ දේශපාලනික ප්‍රහාර සහ මතවාද පිළිබඳව කතා බහ කරද්දී අපිට මේ මංගල ගෝඨා ගැටුම පිළිබඳවත් අමතක කරන්නට බෑ. මොකද මේ ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානය යටතේ විවිධ දේශන මාලා පවත්වමින් තියෙනවා ශ්‍රී ලංකාව පුරාම. ඉදිරි ජනාධිපතිවරණය කෙසේ වේවිද, ආර්ථික ප්‍රතිපත්ති මේ ආකාරයෙන් නොයෙකුත් කරුණු ඉදිරිපත් කරන අතරතුරේදී යම් කිසිවූ ඍණාත්මක ආකල්පයක් සමාජය තුළ ඇති කිරීම සඳහා මංගල සමරවීර ඇමතිවරයා අලුත් දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකීය දේශපාලනයෙන් අපිට ඇහෙන්නේ. ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ සම්බන්ධව තියෙන අභ්‍යන්තරික තොරතුරු විමසා බලන්න මම කැමතියි ඊළඟට.
විශේෂයෙන් වියත්මග සංවිධානයේ තුන්වන සමුළුව කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ඉදපු ආරක්ෂක ලේකම්වරයා කරපු කතාව පාදක කරගෙන විශේෂයෙන් මංගල සමරවීර ඇමතිවරයාත් මලික් සමරවික්‍රම ඇමතිවරයාත් මාධ්‍යයට විශේෂ නිවේදන දෙකක් දාලා තිබුණා. මෙහිදී ආර්ථිකය සහ යුද්ධය සම්බන්ධ කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තිබුණේ. ඊට එහාගේ පැටලවිල්ලකුත් අපි දැක්කා මංගල සමරවීර සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර. 2014 දී ජනාධිපතිවරණ සටනේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට උදව් කරන්න මංගල සමරවීර මැතිතුමා සූදානම්ින් හිටියා කියන කාරණේ සම්බන්ධයෙන් ඒක පැත්තක්. ඊට අමතරව වියත්මග සම්බන්ධයෙන් තමයි මේ ප්‍රකාශ නිකුත් කරලා තිබුණේ, මේ නිවේදන නිකුත් කරලා තිබුණේ. මංගල සමරවීර මැතිතුමා එහි මාතෘකා විදිහට විශේෂයෙන් මේකේ හරය විදිහට අරගෙන සඳහන් කරලා තිබුණා. ගෝට හදන්නේ රට ආයමත් විපත් මගට ඇද දාන්න කියලා තමයි ඔහු සඳහන් කළේ. විශේෂයෙන්ම රටේ සුදුවැන් සංස්කෘතියක් බිහි කරලා භීෂණේ පැතරෙව්වා කියලා චෝදනාවෙල්ල වෙලා තියෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ උත්සාහ කරන්නේ රට යළිත් විපත් මගට ඇද දාන්න කියන එක ඔහුගේ මේ නිවේදනයේ ප්‍රධාන කරලා සඳහන් කරලා තිබුණා. රට සංවර්ධනය කරන්න නම් පාලකයන් නිලධාරීන් දූෂණයෙන් තොර වෙන්න ඕන කියලත් ඔහු මේ ඒ කියන්නේ මේ වියත්මගේ කරපු කතාවේ එක එක කොටස් උද්ෘත විදියට අරගෙන තමයි ඊට පැහැදිලි කිරීම එකතු කරලා තියෙන්නේ. එතනදි තමයි මේ කියවෙන්නේ රට සංවර්ධනය කරන්න නම් පාලකයන් සහ නිලධාරීන් දූෂණයෙන් තොර වෙන්න ඕන කියලා කොටාබේ රාජපක්ෂ මැතිතුමා සඳහනක් කරලා තිබුණා. එහිදී ඊට මංගල සමරවීර ඇමතිවරයාගේ උත්තරය වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෑතදී යලි මැරිලා ඉපදිච්ච කුඩා දරුවෙක් විදිහට තමයි මේ ප්‍රකාශ සිද්ධ කරලා තියෙන්නේ. ඔහුට විරුද්ධව අධිකරණයේ පොලිසියෙන් පරීක්ෂණ රාශියක් තියෙන වෙලාවට තමයි මේම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙවැනි චෝදනා උසාවියේ ඉදිරියේ තියෙන වෙලාවක උසාවි ඉස්සරහට ඇවිල්ලා නීති ඉස්සරහට ඇවිල්ලා නිර්දෝෂී භාවය ඔප්පු කරනවා වෙනුවට දක්ෂ නීතිඥයින් මාර්ගයෙන් තමන්ව අත්අඩංගුවට ගන්න තියෙන හැකියාවට එරෙහිව අධිකරණ නියෝග ලබා ගන්න කටයුත්තක තමයි බොහෝ නිරත වෙලා ඉන්නේ. එහෙම නැත්නම් අධිකරණ ඉස්සරහට ඇවිල්ලා තමන්ට නිවැරදි වෙන්න හැකියාව තියෙනවා නේද කියලා යෝජනා කරලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ පිළිබඳවත් මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ලංකාවට වැටී සාකච්ඡා විමසීමක් කළා. ඇයි ඇත්තටම තමන්ට චෝදනා තියෙනවා නම් ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා නිවැරදි කාර්යය වෙන්නේ නැතුව මේ තමන් අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා අධිකරණයෙන් නියෝග ලබා ගන්න කියලා. ඔහු කියන්නේ ලංකාවේ සමහර අත්අඩංගුවට ගැනීම දේශපාලනික වෙලා තියෙනවා. ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගන්න කවුද කියලා රාජ්‍ය අමාත්‍යවරු තමයි තීරණය කරන්නේ. එවැනි වටපිටාවක මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ වෙලාවේ ඒක නිවැරදිව සිද්ධ වෙන්නේ කියන විශ්වාසය තමන්ට නැහැ. ඒ නිසා තමයි මේ අත්අඩංගුවට ගන්න එපා කියන නියෝග ලබා ගන්න කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම ආර්ථිකය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආසියාවේ දියුණු වන ආර්ථික පිළිබඳව චීනය, ජපානය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල් ඉතා සීග්‍රේඩ් දියුණු වෙනවා. ඔවුන් සමග ගිවිසුම් ගත වෙන්න ඕන, ආර්ථිකය වඩා යහපත්තරකට අරන් එන්න ඕන, විශේෂයෙන් සුහුරු ආර්ථිකයක් ගොඩනගා ගන්න ඕන, ලංකාවට සමාජ වෙළඳපළ ආර්ථිකයක් අවශ්‍යයි. මෙවැනි කාරණා ආර්ථිකය සම්බන්ධයෙන් ගෙනහැර දක්වලා තියෙනවා. ඉතින් මලික් සමරික්‍රම අමතිවරය සඳහන් කරන්නේ ඔබට මතකයි එක්සත් ජාතික පක්ෂය V2025 එහෙමත් නැත්නම් විෂන් 2025 කියලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඔවුන් කියන්නේ මේ V2025 කියන වැඩසටහන පිළිබඳව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අදහස් දක්වලා තියෙන්නේ. නමුත් ඔහු 2030 වගේ කාලයකදී මේක ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙනවා. එතකොට වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙලක් තව අවුරුදු 5ක් පස්සේ ක්‍රියාත්මක කරන්න තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යෝජනා කරන්න කියලා මේ නිවේදන දෙකේම අදහස් වෙන වෙනම අරගෙන දක්වලා තිබුණා දිනේෂ්.
තවත් ආන්දෝලනාත්මක දේශපාලනික ප්‍රවෘත්තියක් මේ වෙනකොට ශ්‍රී ලාංකීය ජන සමාජයේ දේශපාලනයේ විතරක් මේ පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡාවට බඳුන්ු වෙමින් පවතිනවා. ඒ තමයි මහ බැංකු බැඳුම් කර වංචාවනට චූදිතයන් බවට පත්වෙලා සිටින පුද්ගලයින්ගෙන් යම් කිසිවූ මුදල් ලබා ගැනීමක් සිදු කළාය කියලා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම අධිපති අර්ජුන් නෙලෝසියස්ගේ අනුදැනුම යටතේ ඔහුගෙන් මුදල් ලබා ගත්තා කියන මේ කාරණාව සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවා විශේෂිත ප්‍රකාශයක් කළා අපි දැක්කා. මේක ආන්දෝලනාත්මක කාරණයක් විදිහට විවිධ ස්වරූපයෙන් කතා බහට ලක්වමින් පවතිනවා. අගමුල අපි ටිකක් විස්තර කරගනිමුද මනෝජ්?
ඔව්, රුපියල් 110ක චෙක්පතක් පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට සම්බන්ධ ආයතනයකින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ලැබුණ කියන උද්දෘතයත් එක්ක තමයි මේ කතාබහමතු වුණේ. ඒකට පෞගේ සිකුරාදා දවසේ පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. මේ මුදල් තමන්ට ලැබුණේ නැහැ කියලා ඔහු ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔහු කියන්නේ මේ මුදල් ලැබුණේ කොහොමද කියලායි තමන්ට එකවර අවබෝධයක් නැත්තේ. නමුත් ඒ පිළිබඳව සොයාගැනීමේදී කරුණ පැහැදිලි වුණා කියලා ඔහු අදහස් දැක්වුවා. විශේෂයෙන් අර්ජුන් නෙලෝසියස් මහතාත් ඔහුගේ පියාත් අවුරුදු ගානක ඉඳලා තමන් දන්න අය ව්‍යාපාරිකයෝ විදිහට ඔවුන්ව ආශ්‍රය කරලා තිනවා. හැම ඡන්දයකදීම මේ වගේ ව්‍යාපාරිකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට උදව් කරනවා. ඒක තමයි අපේ රටේ දේශපාලනයේ ස්වභාවය. ඒ අනුව මේ අයත් අපිටත් උදව් කරලා තිනවා. මේ සිද්ධිය සිද්ධ වෙනකොට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සමාජිකයෙක් නෙවෙයි, ඔහුකෝප් කමිටුවට පත්වෙන්නේ 2015 අගෝස්තු 17 වෙනිදා. එදා ඉඳලා මේ සිද්ධිය කෙලවරක් වෙනකම්ම හැම වෙලාවකදීම බැනුම් කර සිද්ධියේදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව තමයි Taman පෙනී හිටියේ. නමුත් මේ චෙක් පත්‍ර පිළිබඳව සොයා බලද්දී මේක ඔහුගේ නමට ලියපු චෙක් එකක් තිබෙනයි. මේක කෑෂ් චෙක් එකක්, මුදල් චෙක් පතක්. කවුද දුන්නේ කියලා Tamanට මතක නැහැ. මැතිවරණ ව්‍යාපාරයකදී ඒ දීලා තිබුණු චෙක් පත මුදල් කරගෙන ඒක පාවිච්චි කරලා තියෙනවා කියලා ඔහු පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. ඉතින් ඔහු කිව්වේ කිසිම වෙලාවක ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම හෝ ඊට සම්බන්ධ චෝදනයෙන් ආරක්ෂා කරන්න Taman කටයුතු කළේ නැහැ. පාර්ලිමේන්තුවේදී ඔවුන්ට විරුද්ධව කතා කළා. ඉතින් ඒ හින්දා Taman මුදල් ලබා ගැනීමත් මේකත් අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න හදන්න එපා කියනවා වගේ අදහසක් තමයි ඔහු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ.
ඔව්, දැන් මෙතනදී අපි විමසලා බලමු දාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් දේශනයක් කළා. ඔහුගේ නිර්වද්‍යතාවය, නිර්දෝෂී භාවය ඔප්පු කරලීම සඳහා මේ ඔහු එහිදී පළ කරපු අදහස්.
බැනුම් කර ගනුදෙනුවේ තිබුණ සියලු කාරණා පැත්තකට දාලා එක එක තනි පුද්ගලයන් වල්ලගෙන මේ ආණ්ඩුව ක්‍රියා කරන්න අද කටයුතු කරමින් ඉන්නවා. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමකට අනුබද්ධ වෝට ඇන් රෝ කියලා කම්පැනියකින් මට චෙක් පත්‍රයක් ලැබලා දුන්නයි කියලා. මම කියන්න කැමතියි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන 2015 ජූලි මාසේ මම පාර්ලිමේන්තුවේ හිටපු කාලේ නෙමෙයි. මේ චෙක් පත මුදල් චෙක් පත. මේ චෙක් පත කොහෙන් කවුරු මාරු කළාද කියලා මම හොයලා බැලුවා. අපිට මතක නැහැ කවුද මේ දුන්නේ කියලා. මේ චෙක් පත්‍රය මාරු කළා මුදල් ටික අපි අරගෙන තියෙනවා මැතිවරණ ව්‍යාපාරේ. මේ බැනුම් කර ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා පොත් ගැහුවේ නෑ මම. පොත් ලිව්වෙත් නෑ. කෝප් කමිටු වාර්තාව නවත්තන්න මම උසාවි ගියෙත් නෑ. මැතිවරණ වලදී වුන් අපිට උදව් කළා දිනවා. හැබැයි පෙරලා අපි වුන්ට උදව් කරන්න ගිහිල්ලා නෑ. වුන්ගේ හොරකම් බහන් මේ සම්පූර්ණම මඩගැහිමේ ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ බැඳුම් කර සිද්ධිය පිළිබඳ ආපු විශ්වාස භංගෙදී මම ඡන්දෙ දුන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව. කෝප් කමිටු ඇතුළේ අපි විවාද යනකොට මට කෝල් එකක් ආව එක දවසක්. ඊට විනාඩි කිහිපයකට කලින් මම ඇහුවා ඍජු ක්‍රමයෙන් සිට වෙන්දේසි ක්‍රමයට යන්න කවුද තීන්දුව ගත්තේ කියලා. හරිසෙන් රාජකාරණ මැතිවත් ඒ වගේම අජිත් පෙරලා මැතිවත් දෙන්නම
මනෝජ් කවුද මේ ගැන ආරංචි තියලා තිබුණේ?
මේක අර්ජුන් ඇලෝසියස් මහත්මයා සතු සමාගමකින් මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 10ක චෙක් පතක් ලබා දීලා තියෙනවා කියලා අධිකරණයේ කරුණු ඉදිරිපත් වුණා කියලා මාධ්‍ය පළ කරපු වාර්තාවක් පදනම් කරගෙන තමයි මේ සිද්ධිය ඇති වුණේ. මේ සම්බන්ධයෙන් අපි දැක්ක රංජන රාමනායක මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ කතා කරනවා. දැසිරි ජයසේකර මන්ත්‍රීවරයා සල්ලි අරගෙන තියෙනවා කියලා. ඉතින් ඔහු කිව්වේ මන්ත්‍රීවරුන් 100 ගාණක් එහෙම මුදල් ලබාගෙන තියෙනවා කියලා. අපි දැක්ක ඊයේ දවසේ වෙද්දී පාලිතරංග බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා දැසිරි ජයසේකර ඇමතිවරයාට අභියෝගයක් එල්ල කළා. ඊට පස්සේ ඇමතිවරයාට ඔහු කිව්වා 118 දෙනෙක් සම්බන්ධයෙන් දන්නවා කියලා. ඒ අය ගැන තොරතුරු හෙළි කරන්න ඒක ඔහුගේ වගකීම කියලා සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. නලින් දේශ මන්ත්‍රීවරයාට කිව්වේ මේ දුරකථන ඇමතුම් දෙකක් පමණක් ලැබිච්ච මන්ත්‍රීවරයාට තමයි මිලියනයක් ලක්ෂ 10ක් හම්බෙලා තියෙන්නේ. අර දුරකථන ඇමතුම් සිය ගණනක් ලැබුණා කියපු සුජීව සේනසිංහ වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට කොච්චරක් උදල් හම්බෙලාද කියලා හොයලා බලන්න ඕන කියලා මේක විවිධ පැතිවලට ඊට පස්සේ ඇදිලා ගියා අපි දැක්කා.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා මේ සාකච්ඡාව. එහෙමනම් අපි මෙතනින් නිමාවටපත් කරනවා. බොහොම ස්තුතියි ගෙවිලගේ සතියේ අපේ මෞබිමේ ශ්‍රී ලංකාවේ දේශපාලන කුණුසුම් වාතාවරණය විග්‍රහ කරන්න අපිත් එක්ක මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සඳහාම වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි දෙනෙක්.
සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS Sinhalese Facebook පිටුවට.
Enjoy more stories in your language by visiting sbs.com.au.